නවන් පොය නිමිති කොට අප ශ්‍රී සම්බුද්දත් ජයන්ති විහාරයේ ගමතුම මගින් පවත්වනු ලබන පින්කම් මාලාවේ සමාරම්භක දිනය. අදින් ආරම්භ වන මේ පින්කම් මාලාව 10 දින දක්වා සිකුරාදා දින දක්වා පවත්වනු ලබනවා. සෑම දිනකම සවස ධර්ම සාකච්ඡාවක් පවත්වනු ලබනවා. බ්‍රහස්පතින්දා දක්වා සෑම දිනකදීම ධර්ම සාකච්ඡා පවත්වනු ලබන්නේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආවාසය තුළ. බ්‍රහස්පතින්දා දිනයේදී ධර්ම සාකච්ඡාව අප විහාරස්ථානයේදී පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. සිකුරාදා දිනය නවම් පුර පසළොස්වක පොහොය දිනය. එදින පොහොය දිනේ කොට පවත්වන ලබන සිල් වැඩසටහන උදෑසන 9:00 සිට සවස 4:00 මාර දක්වා පවත්වන ලබන අතර එදින සවස සම්බුද්ධ පූජාව සහ ධර්මානුශාසනාවට පසුව ස්වාමීන් වහන්සේ නැවත ශ්‍රී ලංකාව බලා වැඩම කරවීමට නියමිතයි. අප ඔබ සැම කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඕමන් දේශයට වැඩම කර වදාළ අතිපූජනීය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාරංච සාරතු ඤත්වා අසාරංච අසාරතු තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරාති. ඕමාන් රටේ සිටින සුල්තාන් රජතුමාන් සිහිපත් කරමින්, ඒ වගේම අපේ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තානාපතිතුමන් ගෞරවයෙන් ප්‍රතිසිතින් සිහිපත් කරමින් අප වෙත ආරාධනා කළ පින්නතුන් සහ දායකත්වයේ දරණ පින්නතුන් සහ මේට බොහොම දයානුකම්පාවෙන් සහභාගී වෙන කාරුණික පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ අපි හැම දිනාටම නිවීම කියන එක පසක් කරගන්න, නිවෙන්නේ කොහොමද කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් වලින් අපිට කියා දෙන පාඩම. නිවෙනවා කියලා කියන්නේ මේ ජීවිතේම ගැටලු අවම කරගෙන, ප්‍රශ්න අවම කරගෙන, සංවේග සංතාප අවම කරගෙන, අටලෝ දහමෙන් කම්පණය වන, දුකට පත් වෙන, වේදනාවට පත් වෙන ස්වභාවයෙන් අත් මිදෙන එකයි. බුදුරජාණන් වහන්සේ දුටුවා මිනිස්සෙකුට ඒ මිනිස්යාගේ හිත හදාගන්නේ නැතුව මොන දේ හදාගත්තත් සැනසීමක් නැහැ කියලා. ධම්මං විනානත්ති සුඛ අනත්තා, ධර්මයේ හැරෙන්නට වෙන සැනසීමක් නැති වග දේශනා කරේ බුදු පියාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටගෙන. අපි සිතුවත් ධනය ලැබුණාම, බලය ලැබුණාම, ප්‍රාර්ථනා බලාපොරොත්තු ටික ඉෂ්ට වුණාම අපි සැපවත් වෙයි කියලා, ඒක බොරුවක්. මේ ධර්මයෙන් තමයි අපේ ජීවිතේ සූපත් කරගන්න මඟ අවදි කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මහණෙනි කියන්නම්, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන් මතක් කරන්නම් මහණෙනි, පංච උපාදානස්කන්ධයයි දුක. ඒ දුක හැදෙන්නේ කොහොමද? දුක්ඛ දුක්ඛ සමුදය. ඒ දුකේ නිරෝධය කුමක්ද? දුක්ඛ නිරෝධ. ඊළඟට පින්නතුනේ ඒ දුකින් නිදහස් වෙන මාර්ගය, ඒ දුකින් නිදහස් වුණු මඟ ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. මොහොතක් අපි හැරිලා බලමු පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයට අනුව මේ ආශිර්වාදයේ ලබන බෝධීන් වහන්සේ යට චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරිපිට අපේ ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ බලලා තව තවත් නිර්වෘල් කරගන්නට සම්මා දිට්ඨිය සම්මා සංකප්පය අප තුල පහළ කරගන්නට අප මහන්සි වෙමු, කැප වෙමු, උත්සාහ කරමු. විශේෂයෙන් මතක් කරන්න ඕන පින්නතුන්ගේ හිත්වල ශ්‍රද්ධාව තිබෙනකොට බුදුන් පුදන්නට කාන්තාරේ මල් පිපෙනවා කියලා. එනිසා මට හරි සන්තෝෂයක් දැනුණා. වැලි කතරක වුණත් කාන්තාරික වුණත් මේ ඇත්තු මල් ටික කොහෙන් හරි හොයාගෙන එනවා, වවලා හදලා උතුරු දාලා කුමාරි ආරක්ෂා කරගෙන බොහොම කැපවීමෙන් තමයි මේ මල් ගහක් හදලා බුදුන් පුදන්නට මල් එකතු කරගන්නේ. ඒක ලොකු දෙයක්, බොහොම වටින දෙයක්. බොහොම ඈතින් ඉන්නකොට ගොඩක් අගේ දැනෙනවා. ඒ ශ්‍රද්ධාව අපි බොහොම කොට අගේ කොට වටින දෙයක් හැටියට කවදා සිහිපත් කරන්න ඕන. අපි බලමු අපේ ජීවිතයේ කුඩා කාලේ ඉඳලා මේ දක්වාම සිංහාවලෝකනයක් කරලා හැරිලා බලමු. හැබැයි සතුටෙන්. මේ ජීවිතේ දුකයි කියන්න උත්සාහ කරනවා නෙමෙයි, අපි දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන කතාවයි සිද්ධ කරන්නේ. සැනසීම කියන්නේ කුමක්ද කියලයි අපි ඉගෙන ගන්න. නිවන කියන්නේ කුමක්ද කියලා ඉගෙන ගන්න. දුකයි කියන පදනමට නෙමෙයි අපි දාන්න බලාපොරොත්තු වෙන්නේ. පදනමේනේ අපි ජීවත් වෙන්නේ. දුක නිවිඳ විඳ ජීවත් වෙන්නේ. අපිට අවශ්‍ය කරන දුකින් නිදහස් වෙන්න. ඒ සඳහායි මේ අනුශාසනාව. ධර්මය ලබා ගන්න දෑත දිගු කරන්න ඕන, සූදානම් වෙන්න ඕන, හිත සකස් කර ගන්න ඕන. ආං ධම්මසවන කාලෝ, මම ධර්ම ශ්‍රවණය කාරණ කරන කාලයයි කියලා තමන්ගේ අදිෂ්ඨානයක් ඇති වෙන්න ඕන. වෙන දෙයක් හිතන කාලය නෙමෙයි. මම ස්වාමීන් වහන්සේ දේශනා කරන මොනවා හරි වචනයක් තියෙනනම් මං ඒ ඉදිකට්ටක් වතුර භාජනයට දැම්මහම ඒ ඉදිකට්ට වතුර භාජනයේ කෙළවරටම ගිහිල්ලා පතුලේ රැඳෙනවා වගේ. යමෙකුට හැකියාව ලැබෙනවා නම් යම් කාරණයක් ඔස්සේ, ධර්ම කාරණයක් ඔස්සේ ගමන් කරලා තමන් හිත අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ජීවිතේ පරණ වුණා. ඒ පරණ වෙච්ච කාලය තුල බොහෝ ජීවිත කතාන්දර තියෙනවා, දුක තියෙනවා, සැප තියෙනවා, කලකිරීම තියෙනවා, සතුට තියෙනවා, බය තියෙනවා, සංවේග සන්තාප තියෙනවා, චිත්‍රපටියක් වාගේ ගෙවිලා ආවා. ඒ මොහොතේදී අපි බොහෝම ආවේගශීලී වුණා, hina වුණා, ඇඬුවා, වැළපුණා. දැන් අලුත් දවසක් උදා වෙලා ආයිත් අද දවසත් අපිට බොහොම තදින් දැනේවි. ආයිත් ඒ වගේම හෙට දවසට පරණ වෙනවා. ආයි ලබන වසරේදී මේ දිනේ ගොඩාක් ඈත දිනයක් වාගේ පේනවා. අපේ මනස රළ වගේ බිඳි බිඳි හැමදාම පහු වෙනවා. පෙන පිඩු වාගේ නැගෙනවා, එය පුපුරා යනවා. මේ අතර අපට දුක් උපදවන්නට ප්‍රධාන සාධකය වූ පංච උපාදානස්කන්ධය හරහා අපි තුල පවතිනවා දුක්ඛ මූල ධර්මතාවය. දුක්ඛ මූල ධර්මතාවය, දුකට මුල් වන ධර්මතාවය කුමක්ද? මේ ලෝකයේ සොයාගෙන තිබුණා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නත් කලින් මේ දුක්ඛ මූල ධර්මතාවය. හැබැයි පිළිතුර සොයාගෙන තිබුණේ ඒ දඹදිව තලයේ ඉන්දියාවේ ඒ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ යට ඒ සෙවණේ ඒ සිද්ධාර්ථ ගෞතමයන් නැමැති මහා වීරයාණන් මහා ශ්‍රේෂ්ඨ පුජ්‍යලයාණ මේක දකින්නකම් කාටවත් මේකට උත්තරේ තිබුණේ නැහැ. මේ දුක්ඛ මූල ධර්මතාවය යෝගීවරු ඒ හිටපු ශාස්ත්‍රවරු ඒ කාලේ සොයාගෙන තිබුණා. ඒ තමයි මමත්වයයි. මමත්වයේ ඉක්මවීමයි කරන්නට තිබෙන්නේ. මමත්වයේ ඉක්මවන්නට බැරිව අනේක විද භාවනා ක්‍රම අනුගමනය කළා. එක එක වෘත සමාදාන තිබුණා, පිළිවෙත් තිබුණා, පෞසේදී තිබුණා. අනේක විද ක්‍රියාවන් වල මිනිසුන් යෙදුණා. මේ මමත්වයේ ඉක්මවන ක්‍රමය පිළිබඳව දන්නේ නැතුව. ඉතින් අපේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයාණන් වහන්සේ තමයි මේ අභියෝගය ලබා ගන්නෙ. මේ අභියෝගය ලබාගෙන පින්නතුනේ සුජාතාව ලබා දුන්නු කිරිපුඩු දාහනේ වළඳලා ඒ පාත්‍රය ගඟට දැම්මහම ඒ ගඟේ පාත්‍රය මදක් ඉහළට පාවෙනවා. දුටු බුදුරජාණන් වහන්සේ ආදර්ශයක් ලබා ගත්තා. පටිසෝතගාමී ප්‍රතිපදාව පිළිබඳව සහ අනුසෝතගාමී ප්‍රතිපදාව. බුදුබව ලැබීමට නම් මේ පාත්‍රය ඉහළට පාවෙනවා වගේ මාද පාවිය යුතුයි කියලා අවබෝධය ලබා ගත්තා. බුදු බව ලබනවා නම් මේ පාත්‍රය ඉහළට පාවෙනවා කියන අදිෂ්ඨානය තුල එමනම් බුදුරජාණන් වහන්සේ නියත වශයෙන්ම පාත්‍රය ඉහළට පාවෙනවා දුටුවා, මට බුද්ධත්වයේ ලබාගත හැකි කියන විශ්වාසය ඇති කරගත්තා. බුද්ධත්වයේ ලබා ගැනීමට නම් අනුසෝතගාමී ප්‍රතිපදාවක් නෙමේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් මම අනිත් පැත්තට ගමන් කරන්න ඕන කියලා කල්පනා කළා. දැන් අපි මොහොතක් කල්පනා කරලා බලමු අනුසෝතගාමීත්වය කියන්නේ කුමක්ද, පටිසෝතගාමීත්වය කියන්නේ මොකක්ද කියලා අපි අහල නැති විදියක ටිකක් ගැඹුරින් ඒකම ටිකක් ඊට වඩා වෙනස් විදියකටත් ගැඹුරු ආකාරයකටත් අපි සොයන්න ඕන. මොකද හේතුව අපි දන්න දැනුමේ හැමදාම ඉඳලමදි ඉන්නවට වඩා ගැඹුරක් ධර්මයේ අවබෝධ කරගන්න ඕන. අනුසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි මේ දැන් අපේ පැවැත්ම, ඔබේ ජීවිතය. ඔබේ ජීවිතයේ ගලාගෙන යන්නේ කොහොමද කියලා බලන්න අමුතුවෙන් කියා දෙන්න ඕනේ. ඔබේ ජීවිත අපි පොදුවේ අපේ ජීවිත ගලාගෙන යන විදිය හිතුම් පෙතුම් බලාපොරොත්තු ඇලීම් ගැටීම් එක්ක කොහොමද ජීවිතයේ ගලාගෙන යන්නේ කියලා තේරුම් ගන්න ඕක තමයි අනුසෝතගාමී ප්‍රතිපදාව. අපි ළඟ තියෙනවා ප්‍රියමනාප බව තියෙනවා, අප්‍රිය අමනාප බව තියෙනවා, පිළිකුල තියෙනවා, බය තියෙනවා, සංවේග සන්තාප තියෙනවා, සැකය කුතුහලය තියෙනවා, අනේක විද කෙලෙස් ධර්මතා තියෙනවා. මේවා අනුසූතගාමී ප්‍රතිපදාව. අපට තියෙන බුද්ධියට ඥානයට කියන්නේ ඉන්ද්‍රිය ඥානය කියලා. දැන් පොදුවේ මේ පුතජන සත්වයාට තියෙන ඥානයට කියන නම මොකද්ද? ඉන්ද්‍රිය ඥානය. ඇයි ඒකට ඉන්ද්‍රිය ඥානය කියලා කියන්නේ? ඉන්ද්‍රියන් වලින් ගත්ත දැනුමක් තිබෙන නිසා, එපමණකින්ම සෑහීමටපත් වෙලා සිටින නිසා ඉන්ද්‍රිය ඥානය පමණක්කින් යුක්ත පුද්ගලයෙක්. ඇසින් ගත්ත දැනුම, කනින් ගත්ත දැනුම, නාසයෙන් ගත්ත දැනුම, දිවෙන් ගත්ත දැනුම, ශරීරයෙන් ගත්ත දැනුම, මේ ඉන්ද්‍රියන් පහ එකතු කරලා මනින් හදාගත්ත මවා ගැනීම සමුදායක් තුල ඉන්නවා. ඒ කියන්නේ සදායතන. මේ සදායතන වල දැනුමින් ඉන්න මේකට කියලා ඉන්ද්‍රිය ඥානය. ආර්ය ශ්‍රාවකයෙකුට, රහතන් වහන්සේ නමකට, ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට තියෙන ඥානයට කුමක් කියලාද කියන්නේ? ලෝකෝත්තර ඥානය. ලෝකය කියන්නේ කවරක්ද? ලෝකය කියන්නේ මහණෙනි, පින්නතුනි කියලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ. ලෝකේ යනු ඇසයි. ලෝකේ යනු කන, නාසය, දිව, ශරීරයයි, මනසයි. මේ පංච ඉන්ද්‍රයන්ටයි ලෝකය කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් මේ පංච ඉන්ද්‍රයන් ඉක්මවනවද, අන්න එයා පින්නතුනි ලෝකෝත්තර බවට පත් වෙනවා. ඉන්ද්‍රිය දැනුම ඉක්මවනවද ලෝකෝත්තර බවට පත් වෙනවා. නමුත් පින්නතුනි මේ පුහුදුන් සත්වයාට තනිව හැකියාවකුත් නැහැ, උපදේශයකුත් නැහැ, සංකල්පනාවක් පහළ වෙන්නෙත් නැහැ පින්නතුනි මේ ඉන්ද්‍රියන් පහ ඉක්මවන්න පුළුවන් කියලා. මේ ආශ්චර්යමත්, අද්භූත, අසිරිමත් මහා ප්‍රාතිහාරයක් වගේ මිනිස්සෙකුට හිතින් හිතන්නවත් බැරි මහා විප්ලවයක් කරපු උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ පින්නතුනි මිනිස්සෙකුට හිතන්න බැරි පරාසයකට ගමන් කළ උත්තමයන් වහන්සේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ දෙපායින් ඇවිදින සත්වයේ අතර ශ්‍රේෂ්ඨතම, මුළු මහත් සත්ව ප්‍රජාව තුළ ශ්‍රේෂ්ඨතම, දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ පිදුම් ලබන්නේ නිකම් නෙමේ. බුද්ධෝ සූර්යෝ තමෝනදෝ බුදුරජාණන් වහන්සේ හිරු වාගේ. ඒක විශේෂයෙන් අපේ ආගම නිසා, අපේ ශාස්ත්‍රවරය නිසා කියන කතාවක් නෙමේ. පොදුවේ මානව මේ සත්ත්ව ප්‍රජාව ගැන කල්පනා කරලයි මේ මතක් කරන්නේ. මේ ඉන්ද්‍රියන් ඉක්මවා ලෝකයේ දැකීමේ ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ පළමු මේ යුගයේ, මේ බුද්ධාන්තරයේ මහා අසිරිමත් චරිතය බුදුරජාණන් වහන්සේ. ඉන්ද්‍රිය සාපේක්ෂිතව සිටින තාක් කල්ම පින්නතුනේ අපි ඇලෙනවා, අපි ගැටෙනවා. මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත චින්තනයක් තියෙනවා. මේ චින්තනය සම්පූර්ණයෙන්ම සෑදී තිබෙන්නේ පටිච්ච සමුප්පාදයට අනුව. කොහොමද හැදිලා තියෙන්නේ? අවිච්ඡා පච්චය සංඛාරා. එකෙන් ගත්තාම අවිද්‍යාව කියන කාරණේ පදනම් වෙලා තමයි මනුස්ස චින්තනය සෑදී පවතින්නේ. මේ මතක් කරන්නේ පින්වතුන්ගේ ජීවිතවලට බලපෑමක් ඇති කරන සිද්ධියක් නෙමේ. දතින් වෙනස් වෙන්න, කයින් වෙනස් වෙන්න, කරන රස්සාවෙන් වෙනස් වෙන්න, අඳින පළඳින ඇඳුම වෙනස් කරන්න, කන බොන විදිය වෙනස් කරන්න කියන කතාවක් නෙමේ පින්වතුනේ. ඒවා ලෞකිකයි, ඒවයි තියෙන්නේ ලෞකික ක්‍රමවේදයක්. ඒවයින් කරන්න පුළුවන්කම තියෙන්නේ පැවැත්ම, කය පවත්වා ගැනීම පමණයි. කොච්චර මිල මුදල් හම්බ කරගත්තත් මිල මුදල් වලින් නිවන් දකින්න බෑනේ. ඒකෙන් කරන්න පුළුවන් ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්, යාන වාහන ගන්න පුළුවන්, වාසස්ථාන හදා ගන්න පුළුවන්, යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්, ලයිට් වතුර බිල් ටික ගෙවන්න පුළුවන්. ඔච්චර. ඒ නිසා ඒකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ පින්නතුනි. මේ සද්ධර්මයේ තියෙන්නේ තමන්ගේ චින්තාමය ප්‍රඥාවත් එක්ක සම්බන්ධ දෙයක්. ඒ නිසා ලෞකික ජීවිතයේ දෙයක් වෙනස් කිරීමට කියන කතාවක් නෙමෙයි. ඒකේ ඒ විදියට ඒ සම්මුතියට ඒ ආචාර ධර්මවලට ඒ නීතියට අනුකූලව ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයන්වලට තමන්ගේ කුසලතාවයන්වලට අනුකූලව අනුගතව ඒවා සම්මුතිවාදී දේවල් සම්මුතියට අනුගතව පවත්වාගෙන යන්න. මේ කතා කරන්නේ ආධ්‍යාත්මික අතහැරීම. මිනිසාට සියලු ගැටලු ප්‍රශ්න පැන නගින්නේ නිහඬව සිටීමට නොදන්නා බැවින්. අපි දන්නේම නැති කාරණය තමයි නිහඬව සිටීම. අපේ ආධ්‍යාත්මික හඬක් නිරන්තරයෙන්ම පැන නගිනවා. ඇලීමෙන් වෙන්වෙන්න අපි කරන්නේ ගැටෙන එක. ගැටීමෙන් වෙන්වෙන්න අපි කරන්නේ ඇලෙන එකනේ. අපිට පේන සීමාවෙන් පියවර තබනවා. ඇලීමෙන් වෙන්වෙන්න ගැටෙනවා. ගැටීමෙන් වෙන්වෙන්න ඇලෙනවා. මේ ඇලීම් ගැටීම් නැති දෙපයින් යන්න බැරි මාවතක් ලෝකේ තියෙනවා. ඒ තමයි නිවන් මඟ. දෙපයින් යන්න බෑ. බුදුරජාණන් වහන්සේගෙන් විමසුවනේ දෙපයින් යන්න පුළුවන්ද නිවන් මඟට කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළේ නිවන් මඟ දෙපයින් යන්න බෑ කියලා. ශ්‍රමණයාගේ හැටි සටහන කොයි වගේද කියලා ඇහුවනේ. ආකාසේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. අහසේ පිය සටහන් නැත ශ්‍රමණයාගේ සටහනක් නැත කිව්වා. ඒක හරි ගැඹුරු කාරණයක්. අපි ඒක සරලව තේරුම් ගත්තා. ටවුන් එකේ නෑ කැලේට වෙන්නේ ඉන්නේ කියලා. ඒක මෝඩ කතාව. බුදුරජාණන් වහන්සේ වැඩ හිටි නගරවල නෙමෙයිද? මහරහතන් වහන්සේලාත් නගරවල වැඩ හිටියේ. ඒ වගේ අර පොඩි පොඩි අඩුපාඩුකම් ඇතුව යම් යම් තැන්වල දී වෙච්ච තැන් එහෙම තියෙනවා. ඒව ගැන අපි කලබල වෙන්න ඕමනාවක් නැහැ. නමුත් අපි සද්ධර්මයේ තියෙන ගැඹුරු හරය තේරුම් ගන්න අපි ඒ කරුණ අවදි කරගන්න ඕනේ. බලන්න එයින් අදහස් වන ගම්භීර අදහස. එයින් ගැඹුරට ගැඹුරට අපේ ඥානය කිමිදවන්න කිමිදවන්න අපිට පුළුවන්කම තියෙනවා. සත්‍ය සොයා ගැනීමේ හැකියාව තියෙනවා. අහසේ පිය සතහන් නැතිසේ ශ්‍රමණයා දැකීම. අපි හැම තිස්සෙම සතහනක් අරගෙන ඒ සතහන තුල නතර වෙනවා. ඒ නිසා අපි ගතියක් ගන්නවා. ඒ ගතියත් එක්ක රැඳෙනවා. සාසන ධර්මයේ අවබෝධය තුල තියෙන ගති විමුක්ත මේ සම්මා දිට්ඨිය ගත්තහම පින්නතුනි තව දෘෂ්ටියක් නෙමේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටි නැති බව. සම්මා සංකප්පය කියලා ගත්තහම අපි දහම් පාසල ඉගෙන ගත්තට වඩා ටිකක් වැඩිමහල් වෙනකොට ඒක ගැඹුරින් ඉගෙන ගන්න ඕන. තව සංකල්පනාවක් නෙමේ, සංකල්පයක් නෙමේ. සංකල්ප ඉක්ම වූ බව. සම්මා වාචා කියලා කියන්නේ තවත් වචන සමුදායක් නෙමෙයි. වචන ඉක්ම වූ බව. මම එහෙම මෙහෙන් යම් යම් කරුණු ටිකක් අවදි කරන්නම්. පින්නතුන්ට ඊළඟට ඉස්සරහට අවදි කරගෙන ධම්මක ගමන් කරන්න පුළුවන්. ඉක්මනින් ඉක්මනින් දන්න කාරණා වලින්ම අවදි කළා. අපි හිතුවට වැඩි දෙයක් හිතන්න මේ දේවල් තුල තියෙනවයි කියන ආරම්භයක් පින්නතුන්ගේ හිත තුල ඇති කරන්න අපි කල්පනා කරනවා. වචන කියන්නේ කුමක්ද කියලා මොහොතක් අපි සිතලා තේරුම් ගන්න උත්සාහ කරමු. වචන කියන්නේ කුමක්ද කියලා. මේ ලෝකෙට ඇති වෙච්ච විශාල විපත්‍ය තමයි මේ වචන ප්‍රශ්නේ. ආගම් ભેද හැදිලා තියෙන්නේ, ජාති ભેද හැදිලා තියෙන්නේ, වර්ග ભેද හැදිලා තියෙන්නේ එකම දෙයට වචන දෙකකින් ආමන්ත්‍රණය කිරීම නිසා. මම මේක අවබෝධ කරගත්ත දවසක් තියෙනවා. දවසක් මට මතකයි අපේ භාවනා මධ්‍යස්ථානයේ මේ සීයා පොල් ගෙඩියක් ලෙලි ගසමින් ඔයමින් හිටියා. එතනින් අපේ විදේශ රටක සුදු මහත්මේ ගමන් කළා. ඔහු ඒ පොල් ගෙඩිය පෙන්නලා මතක් කළා, ආ මේ තියෙන්නේ කොකොනට් කියලා. අර සීයා කිව්වා නෑ, මේ තියෙන්නේ පොල් කියලා. සුද්දා කිව්වා නෝ නෝ, this is coconut කියලා. සීයා මට කියන මේ මිනිහා වෙන මොකක්ද එකක් කියනවා, මේක හැමදෙරු පොල් කියලා කියන්න කිව්වා. සුද්දා පොල් අඳුනන්නේ, සීයා coconut අඳුනන්නේ. මම ඒ ගෙඩිය පොල්ද coconutද කියලා අද දන්නේත් නෑ. ඇත්තට ඒක පොල්ද කොකොනක්ද? මේ වචනය හරි අසත්‍යයක්. මේ වචනේ තුල තියෙන සංකල්ප සමුදායයි. ඔබට ඕන තරම් ඔබ නොදන්නා භාෂාවන් වලින් කතා කරන අය මුණ ගැහෙනවා ඇති. කිසිම අපේ සංඥා අවධියක් සිද්ධ වෙන්නේ නැහැ ඕන් මොනවද කතා කරන්නේ කියලාවත්. අපිට දැනවත් දන්නේ නැහැ. හොඳ කිව්වත් දන්නේ නැහැ. බලන්න මේ සංඥා මාත්‍ර ඔස්සේ අපි තරහ ගන්නවා, අවදි වෙනවා, විරුද්ධ වෙනවා, එකඟ වෙනවා, ඔළුව වදනවා, ඔළුව කරකවනවා, නිහඬව ඉන්නවා. මේ හැමදේම කරනෝ මේ සංඥාවල් එක්ක. සබ්බ්‍ය වචන කියලා වෙන් කරගන්නවා, අසබ්බ්‍ය වචන කියලා වෙන් කරගන්නවා. අපි කුඩා කාලේ මේ එකක්වත් දන්නේ නැහැ. දැන් මේ උගන්වන්නේ ඔබේ ආධ්‍යාත්මය පිළිබඳව. ඉතින් විවිධ ක්‍රියාකාරකම් වලට, විවිධ සංකල්ප වලට, විවිධ කාරණයන් ඔස්සේ අපි කුමක් ඇති කරගෙන තියෙන්නේ? දෘෂ්ටිගත වීම කියන එකයි ඇති කරගෙන තියෙන්නේ. සංකල්ප ඇති කර ගැනීමයි අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා අපි හරියට කම්පණය වෙනවා මේ හැම කාරණයකින්ම. නැත්තම් අපි කම්පණය වෙන්නේ. මට මතකයි ඉන්දියාවේ වන්දනා ගමනක් ගියපු මොහොතක පින්නතුනේ එක්තරා ඒ අපි ගියපු රටේ හිටපු ඩ්‍රයිවර් මහත්මයා මේ බොහොම දුර බැහැර වාහනේ ඇවිල්ලා නතර කළා. නතර කරපු වෙලාවේ රස්නේ නිසා මම ආපහු ඒසි කෝන් කරගත්තාම ඒක ටිකක් නිවෙන්න තියන්න ඕන නිසා එදුමන්ට ඒක කේන්ති ගිහිල්ලා මට බැනවැදින්මින් ගියා හින්දි භාෂාවෙන්. ඉතින් අපි බොහොම සුවදෝ ආපු නිසා භාෂාව වැඩි දන්නේ නැති වුණත් එතුමා බහිනකොට මං hina වුණා. hina වෙනකොට මිනිහට තව තරහා ගියා. තව තරහා ගිහිල්ලා තව හයියෙන් බැන්න. එහා පැත්තේ හිටපු කුක්ට පුළුවන් සිංහලත් පුළුවන් හින්දිත් පුළුවන්. එයා බනිනව මං hina වෙනවා. එයා බනිනව මං hina වෙනවා. පස්සේ බැනලා ගියා. මං කුක්ගෙන් අහලා ඇහුවා මොනව කියලාද බැන්නේ කියලා. හාමුදුරුවන්ට තේරුන්නේ නැති හින්දා හොඳයි කියන්නත් බැරි ඒවා කියලා බැන්නා කිව්වා. මං අද දන්නේ නැහැ මොනව කිව්වද කියලා. දැන් මේ උගන්වන්නේ කොහොමද? කුමක්ද භාෂාව, කුමක්ද වචනය කියන්නේ කියලා. ඊළඟට සංකල්පෝස්සේ ඔය දෙයමයි. අපි එක එක සංකල්පේ එක එක මායාවන් වලින් එක එක චිත්‍රයෙන් අපි ලබා ගන්නවා. එහෙමනම් අපි හැමෝටම තියෙන්නේ මනෝ ලෝකයක්, අවිද්‍යාවෙන් සකසා ගන්නා ලද මනෝ ලෝකයක්. මනෝ කියන්නේ ඒකනේ, මවන ලද, මවා ගන්නා ලද. අපි එකිනෙකාට එකිනෙකාට පොදු වෙච්ච ලෝකවල ජීවත් වෙනවා තනියෙ. ඊළඟට ඒක පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒක පුළුල් වුණාම ආගමික කොට්ටාස වශයෙන් මේ මනෝලෝක පොඩ්ඩක් බෙදෙනවා. ඊට පස්සේ රටවල් වශයෙන් මනෝලෝක බෙදෙනවා. අනේක විදියට මේ වෙනස් වෙවි කෙසේ හෝ මනෝලෝකවල මිනිස්සු ජීවත් වෙනෝ තථාගතත්වයේ දකින්නේ. තථාගතත්වයේ තුල තියෙන්නේ පිළිකුල නෙමෙයි. පිළිකුල තියෙන්නේත් මනෝලෝකයේ. තථාගතත්වයේ තුල තියෙන්නේ ප්‍රසාදය එයත් නොවේ. ඇලීමක් නැහැ තථාගතත්වයේ තුල, ගැටීමක් නැහැ පින්නතුනේ. ඇලීම පවතින්නේ, ගැටීම පවතින්නේ සංකල්පය තුල. ඇලෙන්න දෙයක්වත් මේ ලෝකේ නැහැ, ගැටෙන්න දෙයක්වත් මේ ලෝකේ නැහැ, සතුරෙක් මේ ලෝකේ නැහැ, මිතුරෙක් මේ ලෝකේ නැහැ, මම කියා කෙනෙක් මේ ලෝකේ නැහැ. ටිකක් ඉක්මනින් පින්නතුන්ව මේ මගට වේගවත් කළා යොමු කරන්නේ මේ වචන ටික අරගෙන අභියෝගයේ ටිකක් තදින් හිතට අරගෙන ඉස්සරහාදී ධර්මයේ අහන්න යොමු වෙලා ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරගනී කියන විශ්වාසය තුළ අද කල්යාණ මිත්‍රත්වයේ හොයාගන්න පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. නේද? අපිට හැමදාම ළඟට ඇවිල්ලා බණ කිව්වේ නැති වුණත් අපිට හැකියාව තියෙනවා අන්තර්ජාලයේ ඔස්සේ හොඳ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ බණ ධර්ම අහමින් තමන්ගේ චින්තාමය ප්‍රඥාව දියුණු කරගන්න. දාර්ශනික ඥානයන් දියුණු කරගැනීමේ අවකාශය තියෙනවා. දැන් අපි හරියට මේක තේරුම් ගත්තාට පස්සේ පින්නතුනි සිද්ධ වෙන දෙයක් තමයි ස්වභාවයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මයේ මිරිඟුවක් කියලා තේරුම් ගන්න තරමටම එයා කරන්නේ මිරිඟුව පස්සේ දුවන වේගය අඩු කරනවා. ඒ කියන්නේ සිතට රැවටෙන ස්වභාවය අඩු කරනවා. ඇහැට රැවටෙන ස්වභාවය අඩු කරනවා. හැඟීම් වලට රැවටෙන ස්වභාවය අඩු කරනවා. සංකල්ප වලට රැවටෙන ස්වභාවය අඩු කරනවා. ඒ වගේම දුකින් වෙලා ගන්න ස්වභාවයෙන් අඩු වෙනවා. මෝහ අන්ධකාරයෙන් සතුටෙන් ඉපිලී යන ස්වභාවයද අඩු වෙනවා. එයා දකිනවා මේ ලෝකයේ අපූර්වතම සැනසෙල්ල. සත්‍යයක් දකිනවා. විශේෂ ඥානයකින් ලෝකය දකින්නට පුරුදු වෙනවා. අධිචිත්තේකින්, අධිඥානේකින්, ලෝකෝත්තර ඇසකින්, සම්මා දිට්ඨියකින් ලෝකේ දකින්න පුරුදු වෙනවා. මගේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරපු නම තමයි එවකට සිටිය ඉන්දියාවේ සිටිය ඒ පිරිස තථාගතයන් වහන්සේ කියලා. ඇයි බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේ කියලා මතක් කරන්නේ? බුදුරජාණන් වහන්සේට හඳුන්වා දීම් කළා තියෙන්නේම තථාගතයන් වහන්සේ කියලා. ඇයි? තත්තාකාරය හෙවත් පවතින ස්වභාවය ගැන දෙන දේශනා කරනවා මිසක් අමුතුවෙන් සංකල්පයක් මතු කරන්නේ නැහැ. ඔබ දන්නවද මේ ලෝකේ පවතින ස්වභාවය කියන්නේ කුමක්ද කියන්නේ? ඔබ දන්නේ නැහැ ඒක. ඔබ දන්නේ ඔබ හදාගත්ත විදිය. පවතින ස්වභාවයේ ලෝකේ දකින්නේ බුදුවරු, මහරහතන් වහන්සේලා, ආර්ය ශ්‍රාවකයෝ පමණයි. ඔබ පවතින ස්වභාවයයි කියලා හිතාගෙන ඉන්නේ ඔබ මවාගත්ත දේ ඔබ හදාගත්ත දේ ඔබේ ලෝකයේ තුල මා හදාගන්නේ මගේ ලෝකයේ තුල ඔබ හදාගන්නේ ඔබේ ලෝකයේ තුල එහෙමනම් අපි මනෝ ලෝක තුල ජීවත් වෙනවා සත්‍ය කොහිද පවතින්නේ සත්‍ය කොහිද පවතින්නේ දැන් අපේ පිළිතුන් නිවන් දකින්න කැමති අයනේ නිවන් දකින්න කැමති නම් නිවනේ හැඩ නිවනේ ලක්ෂණ දැනගෙනම ඉන්න ඕන. එහෙම නිවනේ ලක්ෂණ දන්නේ නැතුව නිවන් දකින්න බෑනේ. නිවන පවතින තැනක් පෙන්නලා තියෙනවද? නෑ. ටිකක් හරි ඔය අභිධර්මෙම හදාරපු පින්තුන් එහෙම දන්නවනේ. නිවන තියෙන තැනක් පෙන්නලා නෑ. නිවනේ හැඩයක් තියෙනවද? නෑ. නිවනේ වර්ණයක් තියෙනවද? නෑ. නිවන ඇසින් දකින්න පුළුවන්ද? බෑ. කනින් අහන්න පුළුවන්ද? බෑ. නාසයෙන් ආග්‍රහණය කරන්න පුළුවන්ද? බෑ. නිවන දිවෙන් රස බලන්න පුළුවන් දෙයක්ද? නෑ. නිවන දසින් ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑ. නිවන මනසින් හිතලා හිතලා උපකල්පනය කරගෙන චිත්‍රයක් වගේ මවා ගන්න පුළුවන් දෙයක්ද? බෑ. දැන් ඊටාම ගැඹුරු ඉතා කරුණු කාරණා ටිකක් වේගෙන් මේ මතක් කරන්න පින්තුන්ගේ අවධිය ටිකක් ඉක්මනින් වැඩි කරන්න මොකද හේතුව මම අවුරුදු දෙක තුනක් කියන්න ඕන බණ ටික මට හරිය හදිස්සි මේගොල්ලන්ට පැහැෙන්න මේක කියලා ඉවර කරන්න ඕන. නමුත් අවධියක් ඇති කරලා තිබ්බොත් මේ පින්තුනේ දිගට මග යනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒකයි. එහෙමනම් නිවන කියන්නේ කුමක්ද? ආන් එතෙන්ට ඔබපත් වෙන්නේ කොතෙන්ටද? හැඩයක් නැති තැනට, වර්ණයක් නැති තැනට, ඇසින් බලන්නේ නැති තැනට, කනින් අහන්නේ නැති තැනට, නාසයෙන් ආග්‍රහණය කරන්නේ නැති තැනට, දිවෙන් රස බලන්නේ නැති තැනට, ගතින් ස්පර්ශය ලබන්නේ නැති තැනට, මනින් මවන්නේ නැති තැනට එන්නේ. එහෙම තැනක් තියනවද? තියෙනවා. තේරෙන්නේ නැහැ අපිට. පින්නතුනි තේරෙන විදියට නිවන හොයන්න එපා. කවදාවත් නිවන් මඟ මුණ ගැහෙන්නේ නැහැ. ඇයි? තෝරනවා කියන දේ කරන්නේ අපේ චින්තනයේනේ, අපේ සංකල්ප වලින් අපි තෝරන්නේ නේද? සංකල්පයෙන්ද නැද්ද? ඇඳුම තෝරන්නේ කොහමද? සංකල්පයෙන්. පුතාගේ හැටියට, දුවාගේ හැටියට, පොඩි පුතාගේ හැටියට, ලොකු පුතාගේ හැටියට, මහත්තයගේ හැටියට, එයාගේ කැමැත්තට, තමාගේ කැමැත්තට, වර්ණයත් එක්ක එහෙම ගලපා. මේ තෝරනවා තේරෙනවා කියන එක තියෙන්නේ පින්නතුනේ මේ විඥාන ධාතුව, විඥානයේ ක්‍රියාකාරීත්වයේ සීමාව. මේ සංඥා නිරෝධයකින් ආරම්භ වෙන විඥාන නිරෝධයකින් ආරම්භ වෙන පවතින නාම රූප නිරෝධයකින් පවතින සදායතන නිරෝධයකින් පවතින නිවන තේරුම් ගන්නවයි කියන බුද්ධියට කරන්න බැරි දෙයක්. එතකොට අපේ බුද්ධිය පින්නතුනේ කිසි වැඩක් නැහැ පින්නතුනේ මේ නිවන් දකින්න කිසිම උපකාරයක් නැහැ. ලෞකිකත්වයේ පැවැත්මට තමයි මේ බුද්ධිය හැදිලා තියෙන්නේ. ඉන්ද්‍රියන් ටික හැදිලා තියෙන්නේ ලෞකිකත්වයේ පැවැත්මට මිස නිවන් දකින්න නෙමෙයි. ඒව කිව්වහම ඉතින් මේක ගලවලා දාන්නද කියලා අහන්න එපා. අපිට දෙකක් තියෙනවා. ලෞකික පැවැත්මකුත් තියෙනවා, ලෝකෝත්තර පැවැත්මකුත් තියෙනවා. ලෞකික ජීවිතයේ තුල පැවැත්මට ඉන්ද්‍රියන් උපකාරකයි, විශේෂ ඥානයක් උපකාරකයි ලෝකෝත්තර ධර්ම අවබෝධය කරගැනීම උදෙසා. දැන් මේ ඉන්ද්‍රියන් කිසිවකින් වැඩක් නැත්තම් අපි කුමක්ද පාවිච්චි කරන්නේ නිවන් දකින්න? අන්න සුවිශේෂයි. චිත්තේම භාවිතා කරනවා විශේෂයෙන් හිතන්න පුරුදු කරලා දැකීමම භාවිතා කරනවා විශේෂයෙන් දකින්නට පුළුවන් උසස් අන්දමකින් සාපේක්ෂිතව සමානව නෙමෙයි ඊට වඩා ඉහළින් දකින්න පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඕඝතරණ සූත්‍රයේදී අහන කොහොමද ඔබ මේ සසර සංසාර සාගරේ තරණය කළේ කියලා. හරි කෙටි වචන වලින් හරි ගැඹුරු ප්‍රශ්න අහලා තිනෝ ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මම තරණය කළෙත් නෑ රැඳී සිටියෙත් නෑ කියලා. ඔබට ඒක තේරෙනවද? තේරෙන්නේ නෑ නේද? මටත් ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක හොඳයි කියලා මම ඒක බාර ගන්නවා. ඔබට තියෙන ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැහැ, තේරෙන්නේ නැති එක නරකයි කියලා ප්‍රතික්ෂේප කරන එක. ඔබට තේරුණාද ඒකේ තියෙන ගැඹුර? තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ කියලා. එහෙමයි මම මේ සංසාර සාගරේ තරණය කළේ. තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. එහෙමයි තරණය කළේ. බලන්න ඒක ලෞකිකත්වය තුල ප්‍රායෝගිකත්වය තුල ගඟක ඉන්න මිනිස්සේ කොහොමද ඒ ගඟෙන් එගොඩ වෙන්නේ කියලා අහුවාම තරණය කළෙත් නැහැ, රැඳී සිටියෙත් නැහැ. දැන් අපිට විශේෂයෙන් හිතන්න අවකාශයක් සලසලා තියෙනවද නැද්ද? තියෙනව නේද? බැලු බැලමට පේනවා. මොනවා හරි සංකල්පයක නතර වෙන්න එපා. ගැඹුරින් හිතන්න පුරුදු වෙන්න. එවිට අපේ මොලේ ස්නායු වැඩෙන්නේ නැති ඒවා වැඩෙනවා. හිතන්න බැරි වෙච්ච ඒවා හිතන්න ශක්තිය ලැබෙනවා. චින්තාමය ප්‍රඥාව වැඩි වෙනවා. අපි මේ ලෝකේ තෝරන්න තමයි පුරුදු උනේ. ඒ කියන්නේ පින්තුනේ එකතු කරන්න පුරුදු වෙනවා. තෝරනවා කියන්නේ තමන් කැමති කැමති විදියට එකතු කරගන්නවා. උපාදානය කරනවා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ලෝකේ තෝරන්න දෙයක් නැහැ, තෝරලා ගන්න දෙයක් නැහැ. ගෙනා දෙයක් නැත්තම්, ගෙනියන දෙයක් නැත්තම් තෝරලා මොනව තියාගන්නද? ඒ සියල්ලම මහ පොළොවේ දේවල්, ස්වභාව ධර්මයේ දේවල්. ඉතින් අපි හැමදේම තෝරන්න පුරුදු වෙච්ච එකේ නිවනත් තෝරනවා, සත්‍යයත් තෝරනවා. තෝරන්න එපා. මේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන මිනිස්සුන්ට ඇයි කියලා මම බැලුවාම මට පෙනිච්ච දෙයක් තමයි මිනිස්සු ප්‍රශ්න විසඳන්න හදනවා. ප්‍රශ්න විසඳන්න හදන හේ ලෝකේ ප්‍රශ්න වැඩි වෙනවා. මේක ලෞකිකත්වය තුල ක්‍රියාත්මක කරන්න එපා. මේක පරමාර්ථ දර්ශනයක යම්කිසි සිද්ධාන්තයක් පැහැදිලි කර ගැනීම සඳහා අපි උපයෝගී කරගන්න දෙයක්. ලෞකිකත්වය තුල මේ ලෞකික විදියට ප්‍රශ්න විසඳ ගන්න. ප්‍රශ්න විසඳන්න යනකොට ප්‍රශ්න වැඩි වෙනවා. ලෞකිකත්වයේ පොඩ්ඩක් සමහර තැන්වල ගලපලා බලන්න පුළුවන්. නිවැරදි වෙන්න යනකොට වැරදි කාරයා වෙනවා. හොඳ වෙන්න යනකොට නරක වෙනවා. හරි වෙන්න යනකොට වැරදි වෙනවා. හරි ගැටලුවක්. ප්‍රශ්න හැටියට තියෙන්න අරිනවා නම්, පිළිතුරු හැටියට තියෙන්න දෙනවා නම් මේ ලෝකේ කාටවත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. එයා සතුටෙන් ජීවත් වෙන ක්‍රමවේදයේ ඉගෙන ගන්න. දැන් අපිට නින්දාවක්, අපහාසයක්, චෝදනාවක්, ඇනුමක්, බැනුමක් ආවහම ඉන්න බැරියයි. අපිට ඒක විසඳන්න ඕන. ඒක හරි විදියට ඒක තහවුරු කරන්න ඕන, ඔප්පු කරන්න ඕන. කාටද? අනිත් කෙනාට, අනිත් අයට. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම ගැටලුවක් අහවහම උන්වහන්සේලා අර සියලු ප්‍රශ්න හමුවේ, සියලු ගැටලු හමුවේ නිහඬ බව ආරක්ෂා කරන නිසාම උන්වහන්සේලාට ලැබෙනවා හොඳ වචනයකින් තමයි මුනිවරු. මුනිවත මුනිවරු නිහඬියාව තුළින් ප්‍රශ්න විසඳීම. හැබැයි නිහඬියාව නිකම් බාහිර කටපියාගෙන කරන නිහඬියාවක් නෙමෙයි. ඒ ගැඹුරු ආධ්‍යාත්මික නිහඬියාව. අපේ බෞද්ධ පින්නතුන්ගේ පවා මම දකින දෙයක් තමයි තාමත් තියෙන්නේ මේ කායික සීමාවේ තියෙන ආගම. කායික සීමාවේ නෙමෙයි අපේ ධර්මයේ තියෙන්න ඕන මානසික සීමාවේ. මනසට එන්න ඕන. කායිකව අපි සාර්ථක වුණාට වැඩක් නැහැ. ලෝකයට පේන්න සාර්ථක වුණාට වැඩක් නැහැ. අපේ ආධ්‍යාත්මය තුළ අපි පූර්ණත්වයට පත් වූ සාර්ථක පුද්ගලෙක් වෙන්න ඕන. මම අසන්න කැමති ඔබ ඇත්තෙන්ම ඔබට දැනෙන විදියට ඔබ පූර්ණත්වයට පත් වී ඔබ සතුටින් ජීවත් වන අයෙක්ද? ඔබ අනාගත බය දුරු කරලා වර්තමාන බය දුරු කරලා සතුටින් ජීවත් වන කෙනෙක්ද? සහනෙන් ජීවත් වන කෙනෙක්ද? එසේ නොමැතිනම් වහ වහ ඔබේ ජීවිතය අවබෝධ කරගන්නට මහන්සි වෙන්න ඕනේ. සුවිශේෂී අන්දමකට අවබෝධ කරගත යුතුය. සම්ප්‍රදායට මේ හරි කනගාටුවට කාරණයක් තමයි මේ බෞද්ධ ධර්මයේ ඍණාත්මකව සහ අසුභවාදී ලක්ෂණයකින් ඇඟට පෙරලා ගැනීම නිසා මේ බෞද්ධයා හරි නොමගෑමක් සහ විනාශ වීමක් ඇති වෙලා තියෙනවා ලංකාවේ ලෝකේ බෞද්ධ චින්තනය තුළ. බෞද්ධකම කියලා කියන්නේ වැරදි දහහක් මවාගෙන ඔළුවේ තියාගෙන දකින දෙයට වැරදි කියා ඉන්න එක නෙමෙයි. වැරදි දහහක් එයා ඔළුවේ දාගන්නවා කියන්නේ වැරදි කියලා ගැටෙන්න කරුණු දහහක් ඔළුවේ තියෙනවා කියන එක. හරි ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි කියලා දාගත්තොත් ඒක වැරදි. හරි කියලා දාගත්තාම ලෝකේ හරි. මේක මහා පුදුම දෙයක් ලෝකේ. අන්නේ සංකල්පමය හරි වැරදි බැලීම වරදක් බව බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්නා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. ඒ ක්‍රියාවලිය තුල නොවේ හරි වැරදි නිර්මිත වෙන්නේ නිර්මාණය වෙන්නේ චේතනාව මතයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සලවනව දෙදෙනෙක්. එක්කෙනෙක් දේවදත්ත, අනිත් එක්කෙනා තමයි ජීවක වෙදතුමා. දේවදත්ත බුද්ධාන්තරයකට අවීචි මහ නරකයට යනවා. ජීවක වෙද මහත්තයත් ගියාද එහෙම? නෑ. ජීවක වෙද මහත්තයා ලේ සලවන්නේ අවසර ඉල්ලලා සූපත් කරන චේතනාවෙන් තලිච්චලේ එළියට මුදා හරීම සඳහා ඒ චේතන. එතකොට ක්‍රියාවලියේද මෙතන තියෙන ප්‍රශ්නේ? නෑ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ සිවුරු පයින් පාගල සේදුවා. බලාගෙන ඉන්න අය ඇවිල්ලා කේලම කිව්වා, ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ සිවුරු පයින් පාගල හොදන්නේ කිසි ගෞරවයක් නෑ කිව්වා. ආනන්ද හාමුදුරුවෝ මම අපහාස කරන්නේ පයින් පාගල සෝදන්නේ කුණු යවන්න කිව්වා. හොඳින් කුණු යවන්නයි මම පයින් පාගල හොඳින් සෝදන්නේ කිව්වා. එතකොට ක්‍රියාවලියේද වැරදි? නෑ නේද. චේතනාවයි මේ අපි තේරුම් ගත්තේ නැති සුවිශේෂී දෙයක්. චේතනාව හඳුනාගන්නේ නැතුව, චේතනා ස්වરૂපයෙන් ජීවිතේ හරි වැරද්ද තෝරගන්න තැනින් අවදි වෙන්නේ නැතුව බාහිර හෘතයකින් ක්‍රියාවකින් හරි වැරදි කියලා නිර්මිත කරගන්න, නිර්මාණය වෙන්න, හරි වැරදි වෙන්න උත්සාහ කරපු තැන ලොකු මුලාවකට පාත්‍ර වෙලා තියෙනවා. එනිසා අපේ ඥානය, අපේ චින්තනය, අපේ දර්ශනය මීට වඩා උජුපටිපන්න වෙන්න ඕන, ඍජු වෙන්න ඕන. මේට වඩා අපේ න්‍යාය, අපේ දර්ශනය නිවැරදි වෙන්න ඕන, ඍජු වෙන්න ඕන. ඒක නිකම්ම නිකං ඇති වෙන්නේ කල්යාණ මිත්‍රත්වයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ හතර ජීවිතේ නිරන්තරයෙන්ම එකතු කර ගැනීමෙන් පමණයි. වරදවා පිහිටවූ සිතයි ඔබට පීඩා කරවන්නේ වෙන සතුරෙකුට වඩා. අපි තාවකාලිකව කලස්තර දාගෙන කොහොම හරි අර ආධ්‍යාත්මය තුලින් නලියන හිතට වෙදකමක් කරගෙන ඉන්නවා. මම දකින්න දවසක් පන්සලේ වැඩ සිටිද්දී හොරි හැදිච්ච බලු කුක්කෙක්. ඉතාම මේ වේදනාවෙන් මේ හොරි හැදිච්ච බලු කුක්කා මොකද කරන්නේ? දුවන එකමයි කරන්නේ පාර දිගේ. මොකද හේතුව? අර වේදනාවක් තියෙනවා, පිළියමක් දන්නේ, දුවනවා. ඉතින් මට තේරුණා මේ අපේ මිනිස්සුත් එහෙම නේද කියලා. මේ මිනිස්යන්ට ආධ්‍යාත්මික වේදනාවක් තියෙනවා, අර හොරි හැදිච්ච බලු කුක්ක වගේ දුවන එකම තමයි කරන්නේ, විසඳුම දන්නේ නැහැ. මේ ලෝකේ මේ උපදිලා මැරෙන මිනිස්සු තමන් සම්පූර්ණයි කියන ආත්ම ආස්වාදයෙන් සතුටෙන් පූර්ණත්වයට පත් වෙලා මේ ලෝකෙ මියනවද? නෑ. මොනව ලැබුවත් මොනව ලැබුවේ නැති වුණත් ඇතත් නැතත් යම් කිසි අසහනයකින් මේ යන ස්වභාවය තමයි ලෝකෙ තියෙන්නේ. එනිසා අපේ විසඳුම අපේ ආධ්‍යාත්මය තුළින් තෝරා ගැනීමට අවකාශය අපිට සැලසිලා තියෙනවා. හරියට නිර්වාණය ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් ඔබට කරන්න තියෙන්නේ මෙන්න මේ සරල ක්‍රියාදාමයන් තුල තමයි. දෝෂය ක්ෂය කරන ප්‍රතිපදාව, ලෝභය ක්ෂය කරන දුරු කරන ප්‍රතිපදාව සහ මෝහය දුරු කරන ප්‍රතිපදාව. දෝෂක්කය, මෝහක්කය ආදී වශයෙන් මතක් කරන්නේ ඒක. ලෝභ ද්වේෂ මෝහ නැති කිරීම, දුරු කිරීම, ක්ෂය කිරීම. ඒ කියන්නේ ලෝභයේ මුල් වෙච්ච චිත්ත කාරණයක් ආවහම මේ මග නිවන් මග නෙමෙයි. දෝෂයේ හෙවත් ගැටීම මුල් කරගත්ත චිත්ත කාරණයක් අපිට භාවනා අරමුණක් හැටියට හරි ගන්නවා නම් අපි තේරුම් ගන්න ඕන මේක නෙමෙයි මම භාවනා අරමුණ හැටියට ගන්න ඕන. දෝෂය ලෝභය පවතින තැනක ඒ දෙක පවතිනවා නම් මෝහය පවතිනවා. මේ දෙක නැත්තම් මෝහය පවතින්නේ නැහැ. ඒක තමයි ස්වභාවය කියන්නේ. මෝහය පවතින්නෙම මේ ඇලීම ගැටීම කියන සිද්ධාන්ත දෙක සම්බන්ධයෙන්ම තමයි පවතින්නේ. දැන් ඔබ අහනවෙන්න පුළුවන් එහෙනම් අපි මොකද්ද කරන්න ඕන නිවන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඉතාම ගැඹුරින් හිතන්න කාරණා දෙන්නේ මෙන්න මෙහෙම කියන ඔබ ක්‍රියාව ඉක්මවන්න කියලා. දහම් පදයකින් ඕනම් මතක් කරන්න කම්ම නිරෝධාය සංවත්තති, කර්මය ඉක්මවන්න කියලා. එහෙම නැත්නම් අපි මතක් කරනවා කර්ම ක්ෂය කිරීම කියලා කියනවා. එහෙම නැත්නම් කර්මවක්කාරයෙක් වෙන්න එපා කියලා අපි මතක් කරන්නේ නේද? සාමාන්‍ය වචන කියන්නේ මහා කර්මවක්කාරයෙක් කියලා කියනවා මේ ලෞකික මිනිස්සුන්ට. කර්මවක්කාරයෙක් වෙන්න එපා. ඒ කාලේ රහතන් වහන්සේලා පාවිච්චි කරපු හොඳ වචනයක්. කර්මයෙන් නිදහස් වෙන්න කියන එකයි ඒකේ අදහස. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවද මේ කර්මවක්කාරකමෙන් නිදහස් වෙන්න? නෑ නේද? තාම කර්මකාරී මොනවද? හොඳ කර්ම කරනවා, හොඳ අහන්න, හොඳ අහගන්නත් බැරි වෙනකොට දුක හිතෙනවා. නරක කර්මත් කරනවා, හොඳ කර්මත් කරනවා, එකක් සම්මුතියට සංස්කෘතියට අනුව ඒක හොඳ නරක බෙදෙනවා. තව පැත්තකින් චේතනාවට අනුව කුසල අකුසල වශයෙන් බෙදෙනවා. චේතනාව නරකයි කියලා පිළිහිටවල කළොත් ඒක නරක පිණිස පවතිනවා. චේතනාව හොඳයි කියලා කල්පනා කරලා පිළිහිටවල කටයුතු කරොත් ඒක හොඳට පිළිහිටන ස්වභාවයෙන් කර්ම විපාකයක් Tamanට ලැබෙනවා. දැන් පින්නතුන්ගේ ඉතාලම පැහැදිලිව මම දන්නා එක දෙයක් තියෙනවා. මං කිව්ව දේ තේරෙන්නේ. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා. ඔබට යම් කිසි දවසක කිසිවක්ම නොතේරෙන තත්වයට එන්න පුළුවන්කම ලැබුණොත් මේ නොතේරෙන බණ අහලා අන්න ඒක තමයි මම තේරුම් කරලා දීපු දේ. මක්නිසාදයක් නිවන අවේදීතයි. තේරුණාද? නිවන අවේදීතයි. අවේදීතයි කියන එකේ තේරුම මොකද්ද? විඳින්නේ නැහැ. නිවන නිරෝධ සහගතයි. ඒ තුල කිසිවක් නැහැ. නිවන විරාගිකයි. ඇලීම් ගැටීම් නැහැ. නිවන නිර්වාණිකයි. නිවන බැඳීම් වලින් තොරයි. නිවන අකාලිකයි. නිවන කාලේ වචන, කාලේ දැකීම්, දෘෂ්ටි සංකල්ප, කාලේ පවතින සංස්කාර ධර්ම එහි පවතින්නේ නැහැ. නිවන හැම කල්හිම පවතිනවා. හැම කල්හිම පවතින්නේ අකාලිකවයි. ඒ ගැඹුරු හරි වටින දෙයක්. දැන් පින්නතුන්ට තේරෙනවනේ නේද? දැන් බොරුවක් කියන්න බෑනේ. මෙච්චර ලස්සනට බොරුවක් කියන්න බෑ. වර්ධින්නේ නැති වෙන්නේ, පැටලෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ ඇත්තක්. දන්න කෙනා ඒක දන්නවා, දන්නේ නැති කෙනා දන්නේ නැහැ. ඒ අතර වෙනසයි තියෙන්නේ. විකෘතියක් කරනවා, වෙනසක් කරන්න උවමනා කරන එහෙම දෙයක් නෙමෙයි අපේක්ෂා කරන්නේ. ඔබේ සිතීමේ ගුණය ටිකක් වැඩි කරන්නට, ධර්මයේ මීට වඩා ගැඹුරින් හැදෑරිය යුතුයි කියන අවබෝධයට ඔබ ගෙන යන්නට, ධර්ම මාර්ගයේ දිගින් දිගට ගමන් කරන වැඩපිළිවෙලට ඔබ යම් සකස්මක් කරලා ඔබේ ඔය රැකියාව රස්සාව කරන ගමන්ම, වෘත්තිය දියුණුව ඇති කර ගන්න ගමන්ම, ඔබේ ආධ්‍යාත්මය තුළින් ඒ සියල්ලට මුහුණ දෙමින් සාර්ථකව ජීවිතේ අවබෝධ කර ගන්න ආධ්‍යාත්මික අතහැරීම පින්නතුනේ. අතහැරියාම පුදුමාකාර විදිහේ සහනයක් තියෙන. අතහරිනවයි කියලා කියන්නේ ඔප්පුවෙන් අතහරින එක නෙමෙයි. බැංකුවේ තියෙන දේ අරගෙන අතහරිනවයි කියන එක නෙමෙයි. ඒව තියෙන්නත් මේක සම්මුතියනේ. ඒක සිව්පසය භික්ෂුවටත් ඕන, අඩු වැඩියෙන් කියලා එකක් ඕනේ නැහැ. හැම කෙනාටම මිනිස්සුනේ. හැම මිනිස්සෙකුටම පැවැත්මක් අවශ්‍යයි. ඒක තමයි වෙන්නේ. උබත් මිනිස්සෙක් ඉන්ද්‍රියන් පහක් තියෙන, මාත් මිනිස්සෙක් ඉන්ද්‍රියන් පහක් තියෙන සම්මුතිය දිහා බැලුවහම අපි ඔක්කොම නාස්පුඩු දෙකෙන් උස්මාරා මුඛයෙන් ආහාර අරගෙන ජීර්ණේ වෙලා මේ ජීවත් වෙන සීතල උෂ්ණත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඒකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට අපි අතහැරීමේ කියන එක මේ නිකන් පුරුදු වුණාට වැඩක් නැහැ. මෙයාගෙන් අරයට දීලා, අරයගෙන් මෙයාට දීලා, තව කෙනෙකුට අල්ලගන්න දීලා තව කෙනෙක් අතහැරෙන ඒක දෙයක් වැඩක් නැහැ පින්නතුනේ. අවශ්‍යතාවල් අප අපගේ පූර්ණත්වයටපත් වෙන්න ඕන. එපමණයි. මේ ආධ්‍යාත්මික අතහැරීම සියල්ල අතහැරීම. ඇයි සියල්ල අපි අතහැරින්නේ? අතහැරෙන්න කලින් බුදුහාමුදුරුව මේ සියල්ල අතහැරින්න කියලා මතක් කරන්නේ. අතහැරෙන්න කලින් අතහැරින්න කියලා. ඇයි? ඔබට අයිති නෑ. ඔබට අයිති නැති දෙයක් ඔබ ළඟ තියාගෙන ඉන්නවනම් ඔබ සොරේ. මං කියන ඔබට අයිති නැති දේවල් තමයි ඔබ ඔක්කොම ළඟ තියාගෙන ඉන්නේ කියලා. බලන්න මට අයිති දෙයක් කියන්න. මහ පොළොවට අයිතිවාසිකම් කියනවා, ගේදොරට අයිතිවාසිකම් කියනවා, යාන වාහනයට අයිතිවාසිකම් කියනවා, දරුවට මුණ පුරාට අයිතිවාසිකම් කියනවා, ධනයට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ශරීරයට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ සංකල්පවලට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ වචනවලට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ආගමට අයිතිවාසිකම් කියනවා, තමන්ගේ ජාතියට අයිතිවාසිකම් කියනවා. පිස්සු නැද්ද අපිට? මේ මිනිස්සයට පිස්සු කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඉතින් තරහා යනවා තමයි කට්ටිය මට බයිනවා. මම කියනවා මේක විවෘත පිස්සන් කොටුවක් කියලා. හොඳටම තරහා ගිහලා මම ටෙලිෆෝන් කරලා බයිනවා. ආම්දුරු කොහොමද එහෙම කියන්නේ? විවෘත පිස්සන් කොටුවක් කියන්නේ කියලා තරහා ගිහලා. ඒ කියන්නේ පිස්සන්ට තරහා යනවා. අපේ දොස අපි තේරුම් ගන්න අපි කම්මැලි වෙන්න උවමනාවක් නෑ. අපි ඒක අවංකව තේරුම් ගන්න ඕන. දුක තේරුම් ගත්තොත් තමයි දුකෙන් නිදහස් වීමේ මාර්ගය අපිට පෑදෙන්නේ. දැන් මා මේ දේශනාව තුළ කිසිවක් සමග ගැටෙන්නට ඉගැන්වුවේ නෑ. කිසිවක් සමග ඇලෙන්නට ඉගැන්වුවේ නෑ. ඇලීම් ගැටීම් අතර තියෙන පැවැත්මේ තියෙන ස්වභාවය කියලා දුන්නා, නිවනේ ස්වභාවය කියලා දුන්නා. මේම නෙමෙයි මේ දේශනාව මට කාලය දුන්නොත් මම හෙට උදේ 6 වෙනකම් මේ දේශනේ කරනවා. අපි දැන් නින්දයයි කියලා නෑ. මම එක්කෙනෙකුට නින්දයක් නැති වෙන දේශනේ පහත් කරනවා. එහෙම කරලා තියෙන නිසා කියන්නේ. ඒ නිසා අපි දිගින් දිගට දේශනා අහමු. පින්නතුන් ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න. singhalabudubana.org කියන වෙබ් අඩවිය තුලින් දේශනා 500කට වැඩි අහන්න පුළුවන් වෙබ් අඩවිය තුලින්. ඒ වගේම සම්මා සමාධි TV, නිවන් මග TV කියන YouTube channel වලින් ඇමිලි පිටිය ආනන්ද තේරෝ කියලා search කරාම ඕනතරම් දේශනා තියෙනවා. දිගින් දිගට අහන්න. ඔබ මේ මොහොතේ ඉඳලා වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා යම් කිසි දශම ගානකින් හරි ඔබේ දිසානතිය ඔබ වෙනස් කරගත්තනම්, ඔබේ දැකීම ටිකක් ඍජු කරගත්තනම්, ඔබේ හිතීමේ ශක්තිය ටිකක් වේගවත් කරගත්තනම්, දැකීම ශක්තිමත් වුණා නම් ඒ හොඳ ආරම්භයක්. ඒ වගේ ආරම්භ සිය ගානක් සිද්ධ කළොත් ඔබ හොඳ පූර්ණත්වයකට පත් වෙනවා නියතයි. අපේ බලාපොරොත්තුව අටලෝ දහමින් නොසැලෙන සිතක්, සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වීම. මේ මොහොතේ සතුටෙන්, පසුවත් සතුටෙන්, මේ යන මොහොතේ සතුටෙන්, සසරත් සතුටෙන් ජීවත් වෙන ජීවිතය තමයි අපේ බලාපොරොත්තුව. සන්තුට්ටි පරමං ධනං, අපි ඒකත් හම්බ කරන පිරිසක් වෙන්න ඕන. ලොකුම අගයකින් යුක්ත ධනය, වටිනාම ධනයත් අපි හම්බ කරන්න ඕන. ඒක ඩොලර් වලට කරන්න බෑ. ඒක රුපියල් වලට කරන්න බැරි නිසා පරම ධනය වූ හිතේ සතුට ආරක්ෂා කරගන්නට අපි මේ සද්ධර්මය උපකාර කරගමු. ගැඹුරින් ජීවිතය පිළිබඳව විමර්ශනය කරගමු. ඇලීම් ගැටීම් දුර්ලමු. විශේෂ ඥානයෙන් බැලිය යුතු ශ්‍රී සද්ධර්මයේ සොයාගෙන, ඒ විද්‍යාව, ඒ යථාර්ථය සොයාගෙන අපේ ජීවිතය සැනසීමෙන් සැනසීමට පත් කරගනිමු කියලා අපි සාදුකාරයක් පවත්වමු.